දැන් අපි අන්න බලන්න ජරා දුක කියලා ගන්න. ජරා කියන්නේ මොකද්ද? වයස. වයසට යන්නේ මොකද්ද?
ශරීරය.
දැන් මේ ශරීරය වයසට යනකොට සමහරුන්ට දරා ගන්න බැහැ. ඈ? ඔන්න කෙස් ගහක් ඉදිලා අයියෝ මොන දුකක්ද මේ කියලා දරා ගන්න බැහැ. කලු කරගන්න පුළුවන් නම් ඒකත් කරන්න බැරි කාලයක් එනවා. කෙස් හැලිලා යනවා. එතකොට මොකද කරන්නේ? දැන් ඉතින් දරා ගන්න බෑ. සමහරු දිවි නහ ගන්න හදනවා. මේ කොණ්ඩේ ගියොත් එහෙම මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි
මැරෙන්නේ.
මේ මේක තේරුම් ගන්නකො ඉස්සෙල්ලා දැන් ජරාවේ දුකටපත් කරගන්නේ. දැන් ඔන්න අර මණිකක් දියමන්තියක් කියලා හිතා ගන්නවා මේ ශරීරය. දැඩිව අල්ලා ගන්න. නේද? මේ වීදුරු ගලක් කියන එක දන්නේ නැහැ. මේක ජරාවට යන ඇත්ත ස්වභාවය දන්නේ නැහැ. ඇත්ත ස්වභාවය මොකද්ද? ජරාවට යනවා. මේක ලෙඩ වෙනවා, මැරෙනවා. මහා ජරා ගොඩක් මේ තියෙන්නේ. මණිකක් කියලා හිතාගත්තට තියෙන්නේ දෙතිස් කුණුනේ. ඒ අසුචි ගඩවල් ගොඩක් මේ හැමකින් වහලා ලස්සන කරලා අපි ඇඳුමක් අඳලා පවුඩර් ටිකක් සෙන්ට් ටිකක් ගාලා තියාගෙන ඉන්නේ ගඳ වහන්න. ඇත්ත ස්වභාවයේ ගඳයි. මැස්සෝ වහනවා ඕ පොඩ්ඩක් දවසක් නුණ හොදන්න නැතුව ඉඳලා බලන්න. මැස්සන්ට දැනෙන අපිට වඩා ගන්න. උන් ටික හොවාගෙන එනවා. නේද? කබ පෙරෙනකොට ඇවිල්ලා වහනවා නේ. තුවාලයක් වැසෝලා තියෙනකොට හැමෝටම ගලි මැස්සෝ දැනගන්න. උන්ට මේව ඇත්ත. මොනවා හරි කරලා වහන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මැස්සෝ වහන කුණු ගොඩක් මේ තියෙන්නේ. ගඳ ගහන කුණු ගොඩක්. ඕක තමයි ඒ අනුන්ට පෙන්නන්නේ. හරි ලස්සනයි මේ. ආමකින් වහලා ඇඳුම් වලින් වහලා නේද? දවසක් බලා ගන්න බැරි වුණා. එක දවසක් මේන්ටේන් කරන්න බැරි වුණා. මූණ හොදන්න බැරි වුණා. මොකද්ද තත්ත්වේ මේ ලස්සනයි කියපුද? ඉතින් ඕක වයසට යනකොට නේද මේ අඬන්නේ? ওই ජරා ගොඩ කුණු ගොඩ දුගඳ හමන මේ කුණු ශරීරයේ අල්ලගෙන නේද අපි මේ දුක් වෙන්නේ? හොඳ මණිකක් වටින දෙයක්. මම මගේ පණ ගියස් මේක බේර ගන්න ඕනේ. මාරයට දෙන්නේ නැහැ මේ පණ අරන් යන්න මේක දාලා. මේ නැගිට ගන්න බෑ. මාරයා ගිහින් වෙන ශරීරයක් දෙන්න හදනවා. අපෝයිපා මට මේ මේක හොඳයි. මේ කුණු ගොඩ හොඳයි. අර අලුත් තැනක උපදින්න දෙන්න කතා කරන්නේ. අලුත් ශරීරයක් දෙන්න කතා කරන්නේ. මාරයා හරි පැගිද? ඕක ඕක හොඳ නෑ. ශරීරේ අර අලුත් එකක් තියෙන අල්ල ගන්න. තැන කොහෙද කියන එක නෙමෙයි. හොඳ හැකනනාසයේ දිව ශරීරයක් දෙනවා. කොහෙද කියන එක ඉතින් Taman ළඟ සල්ලි තියෙන ප්‍රමාණයට තමයි හම්බෙන්නේ. පින් තියෙන ප්‍රමාණයට. මාර්යා හරි සාධාරණයි. දිව්‍ය ලෝකේ යන්න තරම් එකතු කරගෙන නම් දිව්‍ය ලෝකෙන් දෙනවා දිව්‍ය ශරීරය. ඒක තමන්ගේ වැඩ. තමන්ට අරමුණු වෙන්නේ තරහ නම් පවක් නම් ඒකට හරියන දෙයක් මාර්යා දෙනවා. ආයේ මේ මේ ආපහු වෙනස් කරන්න බෑ. එයා දෙන දේ ගන්නවා. ඒ තමන් හදාගන්න මට්ටමම තමයි ඊළඟ එක දෙන්නේ. හිතේ දැන් හිතේ ඔතන තේරුම් ගන්න තියෙන අපිට ඒ දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? ඔය ටික ගැඹුරින් දැක්කොත් ඔවයි පටිච්ච සමුප්පන්න බව දැක්ක කෙනාට කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින කෙනාට තමයි මාර්ගයක් තියෙනවා කියලා පේන්නේ. මොකකට මාර්ගයක්ද? මේ දුකෙන් මිදෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවනේ කියලා අවබෝධයක් එන්නේ. නේද? මේ දුක ඇති කරගෙන තියෙන්නේ අපිමයි. අපේ තියෙන මෝඩකම, අවිද්‍යාව, නොදන්නකම හින්දාමයි මේ දුක ඇති කරගෙන තියෙන්නේ. ඒකෙන් මිදෙන්න මාර්ගයක් තියෙනවා. ඒ සුවය අපි ඔකට ඇලිලා ලබන සුවය වගේ නෙවෙයි. එතකොට එන්නේ අර නිරාමිස සුවය. හරි? ඒ නිරාමිස සුවය තියෙන එක කාටවත් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතනයි වෙනස තියෙන්නේ. මේ ලෝකේ තියෙන කිසිම ධර්මතාවයකට නැති කරන්න බෑ නිරාමිස සුවය. එතන අපි දුකට හේතුව දැකලා හේතුව අයින් කරන එක කිසිම ධර්මතාවයකට නැති කරන්න බෑ එතනින් මිදෙන සුවේ. මොකද දුක හටගන්න තියෙන හේතුවයි මේ නැති කරන්නේ. හරි? ඒක අටලෝ දහමට අයිති වෙන්නේ නැහැ ඒකට. මොනවාද අටලෝ දහම කියන්නේ? මේ ලෝකෙට අයිති ධර්මතා අටක්. මොනවාද? ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්. දවුව දෙන්න පුළුවන් ලෝකේ තියෙන දේවල් වලට දෙන්න පුළුවන් නේද? දැන් කෙනෙකුට ඇවිල්ලා මට නින්දා කරන්නත් පුළුවන්, හොඳට කියන්න බැයිද? දැන් කෙනෙකුට ඇවිල්ලා තමන්ට බනින්නත් පුළුවන්, තමන්ගේ හොඳට කියන්නත් පුළුවන්. ඒක තමන් කරන වැඩක්ද? නෑ. කවුද කරන්නේ? අනු ලෝකය. මේ ලෝකෙට අයිති ධර්මතාවය. නේද? එතකොට මේ ලෝකෙට අයිති මට්ටමින් අපට සැප ලැබෙන්නත් පුළුවන්, දුක් ලැබෙන්නත් පුළුවන්. නේද? සමහර වෙලාවට හොඳ නිරෝගීව ඉන්න පුළුවන්. එතකොට සැපයි නේද? සමහර වෙලාවට බොහොම නැගිට ගන්න බෑ ලෙඩ හැදීලා. ඒ ලෝකේට අයිති දේවල් නේද? ඈ? එතකොට ඔය කියපු ಜಾති අට. ලාභ, අලාභ. අපිට ලාභ ලැබෙන්නත් පුළුවන්, පාඩු ලැබෙන්නත් පුළුවන්. නේද? ඔය ලෝකේට අයිති සිද්ධි. ඒ වෙනව නේද? දැන් ඕවා වෙනකොට අපේ හිත වැඩ කරන්නේ කොහොමද? ලාභයක් ලැබෙනකොට හරි සතුටු. පාඩුවක් වෙනකොට දුකයි. මොන දැන් ලෝකෙට අයිති ධර්මතාවලින් අපිව සැපටයි දුකටයි පත් වෙනවා නේද? ඒකට කාටද ඉඩ දීලා තියෙන්නේ තමන්ව සැපටයි දුකටයි පත් කරන්නේ? ලෝකෙට. අනිත් අයට. තමන්ව සතුටු කරනවද දුක් විඳවනවද කියන එක අපි අනිත් අයට ඉඩ දෙන්නේ. නේද? ඒ කියන්නේ අපි නිකන් පඹය වගේ, රොබෝලා වගේ. අනිත් අය තමයි අපි නටෝ. ඈ? මෙයාව තරහ ගස්ස ඕනවද නැත්නම් පොඩ්ඩක් සතුටෙන් තියනවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ මේ ධර්මතාව නොදන්න අය. බුදුදහම දන්නේ නැති අය. පටිච්ච සමුප්පාදේ නොදන්න අය උකට අහුවෙන. ලෝකෙට අහුවෙන. ලෝකෙට අහු වෙනවා කියන්නේ මායයට අහු වෙනවා කියන එක. දුකට අහු වෙනවා. ඒකට බුදු කෙනෙක් පෙන්නලා දෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඔවට අහු වෙන්න හේතු ටික තමන්මයි හදාගෙන තියෙන්නේ. අනුන් හදපු හේතු හින්දා නෙමෙයි අනුන්ට අපිව නටවන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙන හින්දා. හරි? අපව දුකටපත් කරන්න අනුන්ට පුළුවන් වෙලා තියෙන්නේ අපේම තියෙන දුර්වලතාවය හින්දා. අන්න ඔක තේරුම් ගන්න කියනවා. අපේම තියෙන දුර්වලතාවය හින්දා තමයි අනුන්ට පුළුවන් අපිව තරහ ගස්සන්නේ. නේද? දැන් රහතන් වහන්සේව තරහ ගස්සන්න කිසිම කෙනෙකුට පුළුවන් නෑ. එතකොට අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අපටත් පුළුවන් ඒ මට්ටමට හිත දියුණු කරන්න. වෙන කිසිම කෙනෙකුට අපේ තරහ ගස්සන්න බැරි ගන්නට අපේ හිත ශක්තිමත් කරන්න පුළුවන්. වෙන කිසිම බාහිර දෙයකට අපේ දුකටපත් කරන්න බැරි ගන්නට අපේ හිත දියුණු කරන්න පුළුවන්. ඒ දියුණු කරන්න මේක ගැන හරි දැකීමක් ඇති කරගන්න. මොකද්ද? දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකක්ද? ඒ දුක ඉතුරු නැතුව නිරෝධය කියන්නේ මොකක්ද? එතකොට ඔන්න පේනවා නිරෝධ කරන්න නම් මොකක්ද ඒකට කරන්න ඕන මාර්ගය. ඔන්න ඔය ගැන අවබෝධයක් එනකොට කියනවා සම්මා දිට්ඨිය ඇති වෙනවා කියලා. එතකොට මේ ලෝකෙට අයිති දුකෙන් දුක අඳුර ගන්නවා, දුකට හේතුව අඳුර ගන්නවා, දුකෙන් මිදීම දකිනවා, මිදෙන්න උත්සාහ කරන්න මාර්ගයක් තියෙනවා. ඔන්න ඔය අවබෝධය එන කෙනාට කියනවා සම්මා දිට්ඨිය ඇති කරගත්තා කියලා. දැන් එතන දකින්න තියෙන සම්මා දිට්ඨිය ඇති කරගන්නකොට පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි. මේ හේතු ඵල සම්බන්ධයක් දකින්න තියෙනවා. නේද? පටිච්ච සමුප්පන්න බවක් කොතන තියෙන්නේ? දැන් ඒ ඵලය ඇති වෙන්න හේතු ටික යෙදෙන හින්දාමයි මේ ඵලය හටගන්නේ. දුක හට ගන්න හේතු ටික තියෙන හින්දාමයි දුක හට ගන්න. මේ දුක හට ගන්න හේතු ටික නිරුද්ධ වුණා නම් දුක නිරුද්ධයි. ආයි කිසිම කෙනෙකුට අපට දුකක් ඇති කරන්න බෑ. එතකොට එන සුවය වෙනද මං මේ රැවටිලා දුකටපත් වුණානේ දැන් මාව කාටවත් දුකටපත් කරන්න බෑනේ කියනකොට එන සැපක් තියෙනවා. ඒකට කියනවා නිරාමිස සුවය කියලා. කැදිද? ඊරාමිස සුවේ. දැන් තමන් තුල තරහ යන හේතු ටික අඳුරගෙන ඒ ටික ටිකෙන් ටික අයින් කරනකොට වෙන කාටවත් බෑ තමන් අතරහ ගස්සන්න. එතකොට එනවා ඊරාමිස සුවේක්, ලොකු සුවේක්. ඒක විස්තර කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සුවේක්. මේ අපි නිකන් කියන සත නෙවෙයි ඒක. අර ලාභයක් හම්බ වුණහන් ලබන සක වගේ නෙවෙයි. මොකද ඒක తాවකාලික. නේ කවුල් හරි මට හොඳක් කිව්වහම නිකන් සතුටක් එනවා. ඕ කොච්චර වෙලා තියෙයිද? වැඩිම වුණා දවසක් තියෙනවා. ඊළඟ දවසේ යාම ඇවිල්ලා අන්න බැන්නොත් එහෙම ඉවර. එතකොට ඒක අර ලෞකික දෙයක්. වෙනස් වෙන දෙයක්. නේ? ඒක අපි සතුටුයි කියලා හිතුවට වැඩක් නැහැ. ඒ දුකටපත් වෙන දෙයක්. නිරාමිස එක එහෙම නෙමෙයි. එයා අපිට හොඳක් කිව්වත් එකයි බැන්නත් එකයි අපි දුකටපත් වෙන්නේ. අපි තරහ ගන්නවා. මේක එයාගේ වැඩ. එයාගේ මෝඩකමට කියන්නේ. මේ අපි මොකට දෝක බාරගන්නේ? හ්ම්. එයා හොඳක් කළොත් එයාට විපාක ලැබේ. එයා නරකක් කළොත් එයාට විපාක ලැබේ. ඒකට මං අත දාන්න ඕනේ. මං බාරගන්නේ. බාරගත්තේ නැත්නම් අපිට තරහ යන්නේ. ඒකට අර අත්හැරීමෙන් ලැබෙන නිරාමිස සුවේ වෙන. ඒ අපි මෙච්චර කල් තරහ ගන්නේ අනුන්ගේව බාර ගන්න. ඇයි බාර ගන්න? අපිට පේන්නේ නැහැ මේව බාර ගත්තහම අපි දුකටපත් වෙනවා කියන එක. හරි. අපි ඉඩ දීලා තියෙනවා ඒගොල්ලන්ට ඕන විදිහට අපි වෙනවා. නේද? ඒ කියන්නේ දුක කියන එක අඳුරගෙනත් නැහැ. දුකට හේතුව අඳුරගෙනත් නැහැ. ඒ දුකේ නිරෝධයක් තියෙනවා කියන එක දැකලත් නැහැ. ඒ නිසා තමයි මේ බුදුදහමකින් දකින්න ඕන පටිච්ච සමුප්පාදකින් දකින්න ඕන මේ ධර්මතාවය. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න. ඒකට අපි අවබෝධ කරන්න තියෙනවා පටිච්ච සමුප්පාදේ එතෙන්දී පච්චයා කියන සම්බන්ධය දකින්නත් ඕන, නිරෝධා කියන සම්බන්ධය දකින්නත් ඕන. ඒ කියන්නේ මොනවා හරි දෙයක් හේතු ප්‍රත්‍යයන් නිසා නම් හටගන්නේ, ඒ හේතු ප්‍රත්‍ය නොදෙනකොට හටගන්න විදිහක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. හේතු නිසා යම් දෙයක් හට ගන්නා නම් ඒ හේතු නොදෙනකොට භංග වුණාම නිරුද්ධයි. ඵලය පිහිටන්න විදියක් නැහැ. දැන් අපි දක්ෂ වෙන්න ඕන අඳුර ගන්න අපිව දුකටපත් කරන්නේ මොනවයි? දුකටපත් කරන්නේ මොනවයින්ද කියලා දැනගන්න කලින් දුක කියන එක අඳුර ගන්න. ඇති වෙන්නේ කොහොමද නෙමෙයි දුක කියන එක අඳුර ගන්න. දැන් දුක කියන එක දකින්න ලේසි නෑ. අපිට පේන මට්ටම තමයි ওই වයසට යනකොට දුකයි, ලෙඩ වෙනකොට දුකයි නේද? ආ මැරෙනකොට දුකයි. ඒ අපි හේතුව දාන අර කැකිල්ලේ තීන්දුව දෙනවා. මේ වයසට යන එක තමයි දුක. නැත්තම් ලෙඩ වෙන එක තමයි දුක. නැත්තම් මැරෙන එක තමයි දුක. ඒකද දුක? ඒකද එහෙම නැත්තම් අපි අපි ඇලුම් කරන දෙයකට ඔය ටික වෙන නිසා නේද දුක? දැන් තමන්ගේ බොහොම ආදරය කරන දරුවෙක් ඉන්නවා නම් එයා ලෙඩ වෙනකොට දුකද නැද්ද? දුකයි. ඔය ලෙඩේම වෙන ළමයෙකුට හැදුනා නම් ඒ වගේ දුකයි. නෑ. මම දුකට හේතුව අඳුර ගන්නවා. දැන් ළමයින්ට ගොඩාක් ලෙඩ හැදෙනවා. මාරාන්තික ලෙඩ හැදෙනවා. නේද? දැන් වෙන ළමයින්ට ඒ ලෙඩ හැදුනට දුකද? තමන්ගේ ළමයට හැදුනත් තරම් නෑ නේද? නෑ. ඒකට ලෙඩේද දුක තියෙන්නේ? තමන්ගේ කියලා අල්ලා ගැනීම, අල්ලාගත්තු ශරීරයකට ওই ලෙඩ හැදෙනකොට මේ දුක තියෙන්නේ. ඒ අපි ඒ වටේ තියෙන ශරීර එහෙම අල්ලාගෙන තියෙන. මගේ අපේ තියෙන. මම ළඟ තියෙන ශරීරේ මමමයි කියලා. මගේ ශරීරය කියලා ඒක මමමයි කියලා අල්ලගෙන දැඩිව අල්ලගෙන නේද? එතකොට ඒ ශරීරයේ ලෙඩ වෙනකොට හැමෝටම වඩා දුක. ඈ නේද? ඒක තමයි ලොකුම අමාරුව. බය ඇති වෙන්න හේතුව. ලොකුම බය මොකද්ද? මරණ බය. ඔක නේද ලොකුම බය. ඊට වඩා බයක් තියෙනවද? අපිට දැනට නම් වෙන වෙන දේවල් බය මොකද නැටෙනවා කියලා හිතන්නේ. මැරෙන්න ගියොත් එහෙම ලොකුම බය මොකක්ද? අනිත් බයද? මරණය ගැලවෙන එක. කන්න නැති වෙන එකද බය? එතකොට නැත්නම් ජීවිතේ නැති වෙයි කියලා හිතන එක. කන්න ජීවත් වෙලා ඉන්න එක නේ. ඒ කෑම නැති උන එක ගැන හොය හොයා ඉදීද දැන් හුස්ම ගන්න බැරි වෙනකොට? නෑ. නොකාන බී හරි ජීවත් වෙන්නයි කයි කරන්නේ. නේද? දැන් ඔන්න කියන දස්තරයල මේ කෑම කන්න එපා, ඔවා කෑවොත් මැරෙන. හරි ආසයි සම්. කනවද නැද්ද? එනද ආසාවේම දකින්නකොට පැත්ත බලාද ගෙන්නේ කවි අයියෝ නේද? එනද තලු මර මර කාපුවා. දැන් දකින්නකොට අපෝ සීනිද සීනි දාලා නේද? ඉස්සර එහෙමද? කේක් එහෙම දකින්නකොට, අයිස්ක්‍රීම් දකින්නකොට ඉස්සර එහෙමද? එම් මොකද මේ? මැරෙන්න බය. ලෙඩ වෙන්න බය. නේද? ලොකුම බය වුණා දැන් ටික ටික ඒක මරණ බය. දැන් බය වුණා කියලා ඔකට මුහුණ නොදී ඉන්න පුළුවන් වෙයි. කවදා හරි නෙමෙයි මේ අද හෙටම වෙන්න. කවදා හරි කිව්වා මේ දැම්ම ඉන්නේ අපිට ඉන්නේ ඌ. අර අද නෙවෙයි හෙට. මේ කවදාවත් ඉන්නේ
නැහැ.
ඔව්. අද ඉන්න බැයිද? එනවට අපි කැමතිද? කැමති නැහැ නේද? මාර්යා ආවෝ අර කඹා දින්න ලෑස්තිලා ඉන්නේ. නෑ නෑ මට දැම්ම බෑ යන්න. මට තව වැඩ තියෙනවා. නේද? අර එකතු කරගත්තු දේවල් කොහොමද දාලා යන්නේ? මගේ කියලා අල්ලගත්තු ඒවා ටික මොකද කරන්නේ? ඈ නේ ඈ මාර්යා මේ කවුද බය ඇති කරන්නේ? මාර්යාද තමන්ද? ඇයි ඇයි බය? මාර්යා කතා කරනකොට බය ඇයි? අල්ලගත්තු ඒවා එකතු කරගත්තු ඒවා තියෙනවා නේද? මේ ටිකක් අරන් යන්න දෙනවා නම් මං එන්න.
නේද?
ඒ වෙලාවට සිහිනුවණින් hina වෙලා ඉන්න පුළුවන් වෙයිද? බය තියෙන වෙලාවට hina වෙලා ඉන්න පුළුවන්?
බැ.
බය තියෙනකම් බැ. නේද? දැන් හොයන්න ඕනේ ඇයි බය ඇතිනේ? ඒක තමයි රහත් වුණා කියන්නේ බය ඇති වෙන්නේ නැහැ. ඇයි බය ඇති වෙන්නේ? කොහේ යනවද දන්නේ? කොහේ ගියත් ඉතින් එකම දේ තමයි වෙන්නේ. ඒක බුදු කෙනෙක් පෙන්නලා දෙන්න. නේද? දිව්‍ය ලෝකේ යන්න නම් බය නැහැ. අපායේ යන්න තමයි බය. දිව්‍ය ලෝකේ ගියා කියලා අපායෙන් නිදිලා නැහැ. නේද? ඒකටත් බය වෙන්නේ නැහැ. නේද? බුදු දහම කියන්නේ ඒකටත් බය වෙනවා. මේ සසරේ යන්න බය වෙනවා. දිව්‍ය ලෝකේ ගියා නම් හොඳයි කියලා එහෙ යන්න ලෑස්ති වෙලා හරියන්නේ නැහැ. එහෙ ගියක් අපි අපා දුකෙන් මිදිලා නැහැ. හරි හැමදාම දිව්‍ය ලෝකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපා දුකෙන් මිදිලා නැහැ. මේ සසරේ වැඩි හරියක් ගත කරන්නේ සතර අපායයි. තාවකාලිකව දිව්‍ය ලෝකේ ගියාට ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන්. ගැලවීම තියෙනවා. මේ බය නැති කරගන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ওই බයට පත් වෙලා දුක් විඳින සත්‍යය බයෙන් නිදහස් කරන විදිහ. බයෙන් නිදහස් වෙන්නේ බයට හේතුව දකින්න කෙනා. බයට හේතුව හොයාගන්න. ඒක තමයි. දැන් බය නැතුව ඉන්න කැමතිද? ඔව්. කැමති නම් හොයන්න ඕන මොකද්ද? බය ඇති වෙන්න හේතුව මොකද්ද? නේද? හේතුව හරියට හොයාගත්තොත් හේතුව අයින් කරපු දවසට බය ඉතුරු නැතුවම නිරුද්ධයි. ආයි කාටවත් බෑ මේ ලෝකේ. මාරයටවත් බෑ බය කරන්න. හරි? ඊට වඩා බය කරන්න වෙන්නේ නැහැ නේ. මාරයට බය කරන්න වෙයිනා වෙන කාටවත් බය කරන්න බෑ. ඈ? ඒ අපි බය ඇති වෙන්න හේතුව හොයාගන්න වෙනවා නේද? නැතුව ඔක අමතක කරලා හිටියට හරියන්නේ නැහැ. ඈ? මරණය ගැන හිතන්නේ නැතුව හිටියා කියලා බයෙන් මිදෙන්න බෑ. ඒකට මුහුණ දෙන්න වෙන. බයෙන් මිදෙන්න විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්න. මොකද්ද බය ඇති වෙන්න හේතුව හොයන්න. භය ඇති වෙන්න හේතුව හෙව්වොත් මේ හේතුව යෙදෙන කන්නේ බය දෙන්නේ. මේ හේතුව නැත්තම් බය නැහැ කියලා ඒ බයේ Nirodhe දකින්න පුළුවන්. දැන් බය කියන එක හිතන්න දුක කියලා. බය කියන්නේ දුකක් නේ. දුකේ එක විදිහක් තමයි බය කියන්නේ. සැක බය කියන ඒවා දුකේ එක එක ආකාර නේද? එතකොට ඒකට හේතුව අඳුර ගන්නවා. මේ බය ඇති වෙන්නේ ඇයි?
කැමැත්ත.
ඒවට හේතුවක් තියෙනවා. ඒ හේතුව හොයාගත්තා නම් ඔන්න තේනවා මේ හේතුව තියෙනකන් බය තියෙන්නේ. මේ හේතුව නැත්නම් බය නැහැ. බයේ Nirodhe දකින්න පුළුවන්. නිරෝධයක් තියනවා කියලා දැක්ක කෙනා ඒකට කරන්න ඕන දේවල් ටික කරන්න ඕන අවස්ථාව තියෙනවා. හරි? ඕක නොදන්න කෙනාට ඒ අවස්ථාව නැහැ. බයෙන් මිදීමේ අවස්ථාව නැහැ. දැන් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන අවස්ථාව දීලා තියෙනවා. එන්න කැමති කෙනා මේවා තේරුම් ගන්න. භය කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? ඒකට හේතු අඳුරගන්න. ඒ හේතුව නිරුද්ධ නම් මේක යෙදෙන්නේ නැහැ. බය නැතුව ඉන්න පුළුවන්. ඈ? එහෙම ඉන්න නම් කරන්න ඕන මොනවද කියලා අර ටික දකින්න කෙනාට තමයි නුවණ පහළ වෙන්නේ. ඒකයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කියන්නේ. මේ සම්මා දිට්ඨිය තමයි ධර්මයේ තියෙන්නේ. ඒක දකින්න පුළුවන් මේ පටිච්ච සමුප්පාදයේ තියෙන. දැන් භය කියන එක හේතු නැතුව පවතින්න පුළුවන් එකක් නෙවෙයි. එන්න දකින්න පටිච්ච සමුප්පාදය. භය කියන එකට හේතු ප්‍රත්‍ය ටික තියෙනවනේ. හේතු ප්‍රත්‍ය තියෙනකන් තමයි බය කියන එක තියෙන්නේ. හිමස්මෙන් ගත ඉදම් හොත. මේ දේ තියෙනකන් තමයි මේ දේ තියෙන්නේ. හරි? දැන් අපිට පොඩි දෙයයි තියෙන්නේ. ඔය හේතු ටික හරියට අඳුරගන්න. මේ බය නැතුව ඉන්න නම් අර හේතු වලින් එකක් අයින් කරාම ඒ හේතු ප්‍රත්‍ය තියෙන්නේ. ඔක්කොම ඕනේ නැහැ. නේද? හේතු ප්‍රත්‍ය ඔක්කොම යෙදුනොත්නේ ඵලයේ තියෙන්නේ. අපිට කඩන්න පුළුවන් දෙහිම තැනින් මේක ප්‍රත්‍යක් අයින් කරහම බය හටගන්නේ නෑ නේද? හැබැයි ප්‍රත්‍ය ටික අඳුරගත්තු කෙනාට තමයි ඒක කරන්න පුළුවන්. කියන්නේ දැන් බය කියන්නේ මොකද්ද? බයට හේතු ප්‍රත්‍ය මොනවාද? හරියට අඳුරගන්න ඕන. හරියට අඳුරගත්තොත් තමයි ඒ වයින් එකක් හරි අඩු වුණාම බය නිරෝධයි. මේක විද්‍යමාන වෙන්න විදියක් නෑ. එතකොට අන්න මාර්ගය එහෙම කෙනාට තමයි ආ දැන් කොයි ප්‍රත්‍යයද කඩන්න කොයි ප්‍රත්‍යයද අයින් කරන්න ලේසි කියලා අඳුරගෙන ඒක අයින් කරන්න පුළුවන්. හරි? එතන පටිච්ච සම්පන්න බව දකින්න ඕන. භය කියන්නේ ඉබේ පහළ වුණ දෙයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයන් නිසාම පවතින දෙයක්. හේතු ප්‍රත්‍යයන් නිසාම විද්‍යමාන දෙයක්. දුක කියන එක ඉබේ හටගන්න දෙයක් නෙමෙයි. අපට උරුම දෙයක් නෙවෙයි ඒක. ඒකට හේතු ප්‍රත්‍ය යෙදিলা දෙන හින්දායි දුක තියෙන්නේ.
සක්කාය දිට්ඨිය නේද තියෙන්නේ? සක්කාය දිට්ඨිය.
ඒවා තමයි දැන් අඳුරගන්න ඕන. කොහෙන්ද මේවා ආවි කියලා හොයන්න ඕන.
සක්කාය
ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය. මරණ බය ඇති වෙන්නේ මම මගේ කියලා මේක අල්ලන්නේ නැහැ. අයින් වෙනවා. මේ නිරාමිස වෙන්න නම් මොකද කරන්න ඕන? හේතු ටික අතාරින්න වෙනව නේද? අතාරීම තුල තමයි නිරාමිස සුවේති. අල්ලා ගැනීම තුල නෙවෙයි. දැන් අපි මොකද කරන්නේ? ආ මැරෙයි කියලා බයද? තියෙන තාක්කල් බෙහෙත් ටික ගොඩ ගහගන්න. ඊළඟට දොස්තරලා මේගොල්ලෝ හම්බ වෙනවා. අරමනේ ඔය කරන්න තියෙන සීරම කරනවා.
කරන්න
ඕන දේ කරන්නේ නැහැ. අර ජීවත් වෙද්දී නොකාන බීමරේ. කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඒ ලෙඩ බීමරේ කියලා බයයි. ඒත් මැරෙනවා. ඒක කරලා නොමැරි ඉන්න පුළුවන් නම් ගමක් නැහැ. පුළුවන් නම් නොමැරි ඉන්න. හැබැයි කරන්න ඕන දේ කරන්නේ නෑ. ඒව කරන්න එපා කියන එක නෙමෙයි. ඒව කළාට කමන්නේ අඩු ගානේ. කරන්න ඕන දේ කරනවානේ. කරන්න ඕන දේ කියන්නේ මේකට නියම හේතුව දකින්න හොයන්න. දැන් බුදුදහම තියෙන්නේ ඔකට. දැන් බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් හොයා ගන්නවා නොමැරි ඉන්න විදිහ. අජර අමර ජරාවට පත් නොවී ඉන්න විදිහක් හොයා ගන්නවා. ලෙඩ නොවී ඉන්න විදිහක් හොයා ගන්නවා. දුකක් නැතුව ඉන්න විදිහක් හොයා ගන්නවා. ඒ බුදු කෙනෙකුට විතරයි ඒක පුළුවන්. අපිට ඒක තේරුම් ගන්නවත් බැහැ නේද? එහෙම කියනකොට හිතෙන එහෙම දෙයක්ද කියලා තියෙනවා. ලෙඩ නැතුව ඉන්න විදිහක් කියලා දීලා තියෙනවා. ඈ ඉපදුනක් මැරෙනවා. ඉතින් දැන් ඉපදිලා ඉවරනේ.
අයින
නෑ මොකද කරන්නේ
මම කියලා කෙනෙක් නැත්තම් හිතන්න කෙනෙක් මම
දැන් මෙහෙමයි ලෙඩක් හැදුනහම අපි අර උඩින් පේන ලක්ෂණ වලට බෙහෙත් කර කර ඉන්නත් පුළුවන් නේද එහෙම නැත්නම් ඒකට හේතුව හොයලා හොයලා රෝග නිදානය හොයලා ඒකට බෙහෙත් කරන්නත් පුළුවන් කොයි දේ කරන එකද හොඳ උඩින් කලස්තර දදා ඉන්න එකද රෝග නිදානය හොයලා ඒකට බෙහෙත් කරන එකද රෝග නිදානය හොයා ගන්නවා නේද එතකොට මේ වයසට යන එක බෙහෙත් ඒකට බෙහෙත් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඈ? ලෙඩ වෙන එකට බෙහෙත් කර කර ඉඳලා ඉතින් බෙහෙත් නොගෙන ඉන්න එපා ඊළඟට. කියන එක තේරුම් ගන්න. බෙහෙත් කරලා කරලා ඔය ලෙඩේ සනීප කරගත්තට තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියන්න පුළුවන්. බෑ නේද? එහෙනම් ඔය ලෙඩෙන් මිදුණට මිදුණද? ඒ නොහිඳිනා දුක් විඳලා ඔය ලෙඩේ හනීප කරගන්න. ඊළඟ දවසේ තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා සහතිකයක් තියෙනවද? එහෙම තියනවා නම් කමක් නැහැ එහෙම කරලා. ඒ වගේ වැඩක් තමයි අපි ඔය දිව්‍ය ලෝකේ යනවා කියලාත් කරන්නේ. කොහොම හරි දිව්‍ය ලෝකෙට පැනගත්තොත් හරි කියලා තමයි දැන් හිතෙන්නේ. නේද? අපාගතද? ඒක හරියට අර දැනට තියෙන ලෙඩේට බෙහෙත් කරලා එතකොට සැප තමයි කියලා හිතන්නේ. ඒ වුණාට ආයෙ ලෙඩ හැදෙන එකෙන් මිදිලාද? නැහැ. ආයෙ දුකටපත් වෙන ස්වභාවයෙන් මිදිලාද? නැහැ. ඒක තමයි ඒවා නිර්ආමිෂ නෙමේ. අජරාමර ස්වභාවයකටපත් වීමක් නෙවෙයි. නේද? නැවත ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති ස්වභාවයකටපත් වීමක් නෙවෙයි. නැවත ප්‍රියංගෙන් හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කියන දුකෙන් මිදීමක් නෙවෙයි කැමැති දේ නොලැබීමේ දුකෙන් මිදීමක් නෙවෙයි ඔය කරන්නේ නේද ඒ දේවල් කරන්න පුළුවන් මේ පටිච්ච සමුප්පන්න භාවය පටිච්ච සමුප්පාදය දැකීමෙන් විතර ඒ කියන්නේ අපිට තේරුම් ගන්න වෙනවා දුක කියන්නේ මොකක්ද දුකට හේතුව මොනවා? ප්‍රත්‍ය. මෙන්න මේ නිසයි දුක හටගන්නේ කියලා තේරුම් ගන්න. දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඒකට හේතුව තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් දුක කියන කොටසක් තියෙනවා. අපි සමහර දේවල් වලට කැමති, සමහර දේවල් වලට අකමැති නේද? කැමති දේවල් ලැබෙනකොට සැපයි. අකමැති දේවල් නම් වෙන්නේ දුකයි. කොහොමනේ අපි සැපයි දුකයි වෙන් කරගෙන තියෙන්නේ? දැන් හිතන්න දුක් වේදනාවක් දැනෙනකොට දුකයි. සැප වේදනාවක් දැනෙනකොට සැපයි. එහෙම නේද අපි ජීවත් වෙන්නේ. ඈ බඩගිනි වෙනකොට දුකයි. කෑම කනකොට සැපයි. එහෙම නේද හිතෙන්නේ. ඒක ගැඹුර නෙමෙයි. ඔය උඩින් පේන මට්ටම ලෝකයාට පේන මට්ටම. දුක් වේදනාව දුකයි සැප වේදනාව සැපයි. ඕක මේ ලෝකෙට ආйти සාමාන්‍ය දැක්ක. බුදු කෙනෙක් පෙන්නවා ඊට වඩා ගැඹුරක්. දුක් වේදනාවත් දුකයි. සැප වේදනාවත් දුකයි. මදහ පදුක්කම සුඛ වේදනාවත් දුකයි. හරි. ඕක තව ටිකක් සියුම් ගැඹුරට ගියොත් එහෙම වේදනාව ඇති වෙන්නේ කොහේද? හිතේ. නේද? ඒක හිතක් හැදෙනකොට වේදනාව තියෙනව නේද?
ඔව්.
ඒකට ගැඹුරට යනකොට අපි අවිද්‍යාවෙන් හදන හැම හිතක්ම දුකයි. ඒක සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැහැ. නේද? අපිට හිතන්නේ දැන් මොනවා හරි දෙයක් හම්බ වුණාම ඒ වෙලාවට හදන හිත හරි සැපයි කියනවා නේද? සතුටටපත් කරනවා. ඔතන තමයි අපිට පේන්නේ නැති තැන. බුදු කෙනෙක්ගෙන්ම අහලා දැනගන්න ඕන තැන, ධර්මයක් අහලා දැනගන්න ඕන තැන ඔතන තියෙනවා ගැඹුරක්. ඒක තමයි කියන්නේ මේ සංකිට්ඨේ පංච උපාදාන සංදා දුක්ඛා කියලා බුදු කෙනෙක් දේශනා කරා. කෙටියෙන් කියනවා නම් පංච උපාදාන සංදේමයි දුක. බුදු කෙනෙක් කෙටියෙන් කියන දේ අපට එකපාරට වැටහෙන දෙයක් නෙමෙයි. ඉදින් පේන එහෙම තේරුමක් නෙවෙයි. ඊට වඩා මහා ගැඹුරක් තියෙනවා. හරි. දැන් පංච උපාදාන සංදේ හටගන්නේ කොහේද? හිතේ. කොයි වෙලාවේද? ආයතනයක් වැඩ කරන හැම මොහොතක. නේ? එහෙන් දැක්කා. ඒක ඇයි දකින්න හිතක් හැදෙනවට පංච උපාදාන ස්කන්ධයක් හැදෙනවා. සත්‍යයක් මහනකොට ඒ දේ දැනගන්නකොටම පංච උපාදාන ස්කන්ධයක් හටගන්නවා. පැහැදිලිද? මේ ආයතන හයෙන් එකක් වැඩ කරනකොට පංච උපාදාන ස්කන්ධයක් හටගන්නවා. ඔන්නඔක තේරුම් ගන්න. හරි. දැන් එහෙන් මොකක් හරි දකිනකොටම බලන්න රූප හටගෙනද, වේදනා හටගෙනද, සංඥා හටගෙනද, සංකාර හටගෙනද, විඥාන හටගෙනද? මේ සද්දයක් ඇහෙනවා නේද? මොකද්ද? හෙලිකොප්ටරය. හෙලිකොප්ටරයක් කියනවා නේද? දැනගත්තද?
දැනගත්තා.
පංච උපාදාන ස්කන්ධයක් හටගත්තද? බලන්න හටගත්තද කියලා. රූප හටගෙනද? හෙලිකොප්ටරයක් හටගත්තා නේ. රූපයක්ද නැද්ද? රූපයක්. හෙලිකොප්ටරයක් හටගෙන හෙලිකොප්ටරේ ලෝකෙට ආයේ රූපයක් නේ. ඈ? ඒක දුකක් උන්නේ නැහැ. දැන් රූපේ හටගෙනද? හටගෙන. සතර මහා ධාතු ලෝකෙට ආයේ රූපයක් හටගත්තා නේද? හෙලිකොප්ටරේ කියනකොට නේද? ඒක ගැන වේදනාවක් හටගත්තද? වේදනාව කියනකොට අර ජාති තුනකින් ඕන එකක් වෙන්න පුළුවන් නะ. කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්, ටිකක් අදහස් ගතියක් වෙන්න පුළුවන්. ওই තුනෙන් එකක් හටගත්තා නේද ඒක? ඈ? එක්ක කැමති වෙයි, එක්ක අකමැති වෙයි, නැත්නම් මදහත් හරි. වේදනාවක් හටගත්තා නේද? රූපය හටගත්තා, වේදනාව හටගත්තා. සංඥාවක් හටගත්තද? හෙලිකොප්ටරේ කියලා අඳුරගත්තා. එහෙම නැත්නම් ශබ්ද සංඥාව. ඒකට අයිති ශබ්ද සංඥාවක් නේ. ඒකනේ ඒකට හෙලිකොප්ටරේ කියන්නේ. වෙන ශබ්දයකට අපි කියන්නේ නැහැ නේ හෙලිකොප්ටරේ කියලා නේද? ඒ ශබ්ද සංඥාවට
තමයි දුන්නේ
නමක් දුන්නේ නේද? ඈ අපේ සම්මතයට දාගත්තා අපි ඒ සංඥාවට අදාළව. එතකොට සංඥාව හටගෙන දැන් ඒක ගැන චේතනා ටිකක් ආව නේද? අදහස් ටිකක් ආව නේද ඒකද? කවුඩින් යන එකක් ව මොනවා හරි මේ වගේ දෙයක් කියලා නිකන් මොනවා හරි හිතුණා නේද? චේතනා ටිකක් ඇවිල්ලා නේද? ඔව් ඒවා සංඛාර. දැන් පෙර නොතිබුණ දැන ගැනීමකුත් ඇති වුණා නේද? අලුතෙන් දැනුවත් වීම. හෙලිකොප්ටරයක් යනවා කියලා දැනගත්තා නේද? ඒ දැනගත්ත එක විඥානය. දැන් ජාති පහ හටගත්තා නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ස්කන්ධ පහ හටගත්තා. නේද බලන්නකෝ මේ ස්කන්ධ පහ හටගෙන නේද උපාදානය වෙලාද ඔව් ඇයි යෝකෙන් එතන රූප උපාදානය වේදනා උපාදානය සංඥා උපාදානය සංකාර උපාදානය විඥාන උපාදානය වෙලාද ඒක දැඩිව පිළිගත්තද නැද්ද හෙලිකොප්ටරයක් යනවා කියන්නේ
හෙලිකොප්ටරයක් කියලා ගත්ත කෙනෙක් ගලා පිළිගත්තද
දැඩිව පිළිගත්තා නේද බාරගත්තා නේද ඒක ආයේ කාටවත් නැහැ කියන්න බෑනේ දැන් තමන් ඒක දැනගන්න ඕක නේද දැඩිව බාරගත්තා
හෙලිකොප්ටරයක් කියන
බාරගත්තා දැඩිව ගැනීම උපාදානය මම බාරගත්තා නේද එහේ හෙලිකොප්ටරයක් යනවා කියන එක කවුද දැනගත්තේ
මම
මට සාපේක්ෂව ඉදී වෙන දෙයක් නේද කවුද අත්දැක්කේ
මම
කියන එක ආව නේද අර එහේ හෙලිකොප්ටරයක් යනවා කවුද දැනගත්තේ
මම
වැපේනද අපි නදැනුවම උපාදානෙක් වෙලා කියලා වේ ඒ පංච උපාදානස්කන්ධයක් හටගෙන නේද දැන්? සංහාව එදිලා තමයි උපාදාන වෙලා තියෙන්නේ. සංහාව උපාදානෙත් කළා ඉවරයි. දැන් පංච උපාදානස්කන්ධය හටගෙන නේද? පංච උපාදානස්කන්ධයට බුදුරජාණන් වහන්සේ කියනවා
දුකයි.
සංකිට්ඨේන පංච උපාදාන සංදා දුක්ඛ. දැන් අපිට දැනුණාද ඕ හෙලිකොප්ටරයක් යනවා කියලා දැනගත්තට මොකක්ද ලෝකේ තියෙන දුක? මේ වෙන දුකක් දැනෙන්නේ. දැනෙන්නේ නැහැ කියන්නේ අපේ ප්‍රඥාවට පේන්නේ නැහැ. එතන දුකක් හටගත්තා කියන්නේ. අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. මේ ප්‍රඥාවෙන් දැක්කේ නෑ අපි. දැක්කේ නැති ඒවා ගොඩක් තියෙනවා. ඉතින් එකක් තමයි දුක හටගත්තා කියන එක දැක්කේ. සතුටකුත් වින්දාන්න මම මොනවද දැනුවත් වෙනවා. ඒක හරිය කැමැත්තෙන් නේද බාරගත්තේ. මේ දැනගත්තු එක නිකන් සැපක් වගේ නේද? අනිත් අය දන්නේ නැති දේක් මම දැනගත්තා. අපි සතුටු වුණා නේද? මට මේක ඇහුණා කියලා නිකන් දුක් වෙන ගතියක් නෙමෙයි ආවේ සතුටු වෙන ගතියක් නේ. කලින් අපි ගුණ දැනුවත් වීමක් ආවා කියලා ටිකක් ඒක කැමැත්තෙන් නේද
බාරගත්තේ.
තණ්හාවෙන් ඇවිල්ලා තණ්හාවත් ඇවිල්ලා උපාදානෙත් ඇවිල්ලා සේරම ඇවිල්ලා. ඇයි මේක තණ්හාවෙන් බාර අරන් තියෙන්නේ? දුක් දේ දුක විදිහට දකින්න නැතිකම. දුක දුක විදිහට දකින්න ශක්තියක් නෑ අපිට. දුක සැප විදිහට තමයි බාරගන්නේ. ඒකට දුක් දේ සැප විදිහට ගන්න එක විපල්ලාසයක්. මේ ලෝකේ යන සත්‍යයයි. දුක් දේ සැප විදිහට තේන්නේ. ඒ තේින්නේ අපි ඔතන පටිච්ච සමුප්පාදේ දකින්නේ නැහැ. ධර්මතාවය දකින්නේ නැහැ. ධර්මය දකින්නේ නැහැ. අපි ගන්නේ ලෝකෙට අයිති දැක්ම තමයි බාරගත්තේ පිළිගන්නේ. හරි දැන් ලෝකේ ගැන දැනගන්න එක අපිට ඇත්ත තත්ති දුක හිතෙන්නේ සැපයි කියලා. ඔව් දැන් ඒක අවබෝධය ගන්න ඕන ධර්මයේ දැකලා දැකලා. දැන් ධර්මයේ දකින්න පේනවා මේ හිතක් හදන එකම මහා පීඩාවක්. මේ හිත හැදුවේ නැත්නම් කොච්චර නිදහසක්ද සුවයක්ද සතුටක්ද මේකෙන් නිදිලා ඉන්න පුළුවන්. දැන් භාවනා කරන කෙනාට නුවණින් බලන කෙනාට ඕක තේරෙනවා.
ඇහෙනකොටම
හිත වැඩ කරන එකම මේ මහ පීඩාවක්. හිතනේ දැනගත්තේ ඉතින්. දැන් හෙලිකොප්ටරේ දැක්කේ හිත දැක්කේ. දැන් මෙහෙම ගන්නකො ඕන ඔය හෙලිකොප්ටරේ ගැන අපිට හිතන්න පුළුවන්. ආ මොන වගේ එකක්ද උඩින් යනවා කී දෙනෙක් යන්න පුළුවන්ද ඕකේ? ආ මේ වගේ සත්වයක් ඕකේ තියෙනේ. ඔක කොහේ හැදුවද කොහේ යනවද දන්නේ නැහැ. ආ ජනාධිපතිතුමා යනවද දන්නේ නැහැ. වෙන කෙනෙක් යනවද දන්නේ නැහැ. කොහෙද යන්නේ? ගෝම්බදායිද? දැන් ලොකු කතාවක් හදන්න පුළුවන්. අතීතයටත් යන්න පුළුවන්. ඔව් මං අර පොඩි කාලේ හෙලිකොප්ටරයක් බලන්න ගිහින් තියෙනවා ළඟට ගිහින් තියෙනවා මෙන්න මේ කටු තියෙනවා ගැරගෙනවා මේ වගේ සද්දේ මේ වගේ හුලඟක් එනවා අරවයි මේවයි දැන් කතාවක් හදනවා නේ ඔය හැදීම තමයි සංඛාර සංස්කරණය කරන ලොකු කතාවක්
හදනවා
අන්න හරි දැන් ඒක අර දැන් හිත හදනවා හදනවා කියන්නේ ලොකු හීන ලෝකයකට යනවා නේද?
බොරුවක් පස්සේ.
බොරුවක් පස්සේ දැන් හිත හදනවා. හිත හිතා ඉන්නවා. දැන් මේ හිත හිතා ඉන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද?
කැමැත්තෙන්.
අපේ හිතන කැමැති හින්ද තමයි හිත හිතන්නේ. නේද? ඒ ඔව් දැන් ධර්මයේ දකින්නකොට අකමැති ඒ වුණාට නවත්තන්න බෑ කුරුද්ද බලන්න දැන් මේ දිගින් දිගට යනවා නේද දැන් අර ගත්තු අරමුණේ දිගින් දිගට හිත හිතා උහි හිත හිතා ඉන්නවා දැන් ඕක අපට පුළුවන් වුණා නම් ඔය හදන හැම හිතක්ම දකින්න ඕන මේ හදන්නේ පංච උපාදානස්කන්ධය මේ හදන්නේ පංච උපාදානස්කන්ධය මේ හදන්නේ පංච උපාදානස්කන්ධය පංච උපාදාන ස්කන්ධ කියන්නේ දුක. දුක දුක දුක. ඒ මට්ටමට එකපාරට එන්න බෑ. දැන් දිත්තේ දිත්තමත් පන් නැත්නම් සුතේ සුතමත් පන් වුණා නම් කතාව යන්නේ නැහැ. සද්දයක් ඇහුණා ඉවරයි. සද්දය ඇහුණා නම් හරියට හෙලිකොප්ටරයක් කියලා දැනගත්තා එතනින් ඉවරයි. හරි. දැන් අපිට ඒ එතනින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඇයි පුළුවන් කම නැත්තේ? පරණ පුරුද්දට යනවා. එහෙම වෙන්නේ අපේ සිහිය සතිය කියන එක වැඩිලා නැහැ. සිහියෙන් ඉන්න ගතිය නැහැ. දැන් හිතනවා කියන්නේ අපේ සිහිය නැති කරන. දැන් එකක් ගැන හිතනකොට අනිත් වෙන දේවල් ගන්නවද?
නැහැ.
මේ සිහිය නැති කරලා නේද? ඊළඟ මොහොතේ වෙන දේවල් දන්නේ නැහැ. දැන් හීන ලෝකෙක නෙමෙයි. තමන් හිතෙන් හදන ලෝකේ ජීවත් වෙනවා. ඔව්. කෙලස් වැඩි දඩුද මන් දන්නේ නැහැ කෙලස් නම්. ඒතේ ඒවයි පුරුද්ද බලවත්. හරි? එතන අපේ අවිද්‍යාව හින්දා අපිට පේන්නේ මේ හදන හැම එකක්ම කර්මයක් නේ. කර්මයක්. අවිද්‍යාපත්‍ය සංඛාරෝ ඒ හදන. හරි? ඒ හැම එකක්ම අර කර්මයක් කියන්නේ විපාක දෙන්න ශක්තියක් තියෙන දෙයක්. භවය
ගෙනියන්නේ.
භවය ගෙනියන්නේ. මේ පැවැත්මක් දෙන්නේ. නේද? දැන් මේ අවිද්‍යාවෙන් හැදෙන පටිච්ච සමුප්පාදයයි මෙතන තියෙන්නේ. පටිච්ච සමුප්පන්න වෙන දේවල් ටික. අවිද්‍යාවෙන් පටන් අරන් දුක කියන දේ දක්වා දේවල් සකස් කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාර ඔහොම ඇවිල්ලා දුකනේ නේද? පත්‍යා පැත්ත මේ යන්නේ. නිරෝධා පැත්ත පේන්නේ නැහැ. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කතාව පැත්ත බලාතකවත්. සංඛාර ටික හද හදා යනවා. මේ කියන්නේ දුක සකස් කරන්නේ. සසර යන්නේ පංච උපාදාන ස්කන්ධෝ හදන්නේ. හරි? එතෙන් අපි දක්ෂ වෙන්න ඕන ඕක එක මොහොතකවත් ඕක තේරුම් ගන්න හැම හිතටම බලන්න බෑ අඩු ගානේ සිහියෙන් බලන්න එක මොහොතකවත් සිහිය තියාගන්න පළවෙනි දේ සිහිය පිහිටන්න පුරුදු වෙන්න ඕන හිත දිහා බලන් ඉන්න පුරුදු වෙන්න ඕන මේ අත්දකින්න දේ අපිට ඒක එකපාරටම ගැඹුරටම යන්න බෑ දිත්තේ දිත්තමත් සම්මට්ටමට යන්න බෑ ඊට කලින් අපි මේ හිත දුවන එක නවත්ත ගන්න ඕනේ ඒ ඒව නුවණින් දකින්න ඒවා ඒ නුවණින් දකින්න තව උදව් වෙන දේවල් ටිකක් තියෙනවා ඒ දෙක තමයි මේ සතියයි සමාධියයි කියන දෙක සිහිය පිහිටන්න පුරුදු වෙන්න ඕන සමාධිය හදාගන්න පුරුදු වෙන්න ඕන ඔය දෙක තමයි උදව් වෙන්නේ අපිට සිහිය පිහිටව ගන්න අර දැන් කතාව දිගට යනකොට මැදදී හඩන්න උදව් වෙන්නේ සිහිය ඔන්න දැන් හිත දුවනවා කියලා දකින්න හැකියාව වෙනවා ඒ දැක්කහම එතනින් නවත්තන්න පුළුවන්. ඒ ටිකක් දුර ගිහිල්ලා තමයි නවත්තන්නේ. ඒ වුණාට ඒකත් වටිනවා. ඔහේ යන්න දෙනවට වඩා ටිකක් වෙලා ගියාම හරි යන්න මන් දැක්ක දැන් හිතනවා. ආයේ ආපහු නවත්තන්න. නවත්තන්න ඔය දැන් නවතින්න කිව්වට නවතින්නේ නැහැ. නේද? අපිට වෙනවා හිත තව එකකට යොමු කරන්න. නේද? ඒක අපිට භාවනා ආරම්භයක් ගන්න පුළුවන් දැන් ආස්වාසි වෙන්න පුළුවන් දැන් හෙලිකොප්ටරේ ගැන හිතන්නේ නැහැ මෙන්න හිතනවා කියලා දැක්කා හුස්මට වෙනවා අර ආරම්භන වෙනස් කරන්න ඒකට වෙනස් කරන්න දැන් හුස්මට අවධානය හිටින්න අපිට ඔන්න දැනුමක් එනවා දැන් හිත දුවනවා අඩුයි කතා හදනවා අඩුයි හැම තිස්සෙම සිහිය වැඩි වෙනවා ඒක එතකොට හුස්මට ගන්න දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙලා හුස්මෙම හිත පිහිටනවා කියලා තමන්ට පේන්න ගන්නවා. ඒ තමන්ට පේනවා දැන් සිහිය වැඩෙනකොට තමන්ට පේනවා. ආ දැන් දෙකටම හුස්මෙ තිබුණා නේ. ඒ හැම එකපාරට එන්නේ අර උත්සාහය ගන්න ඕන මේ නිකන් ඉන්න ගමන් හැම තිස්සෙම එක අරමුණක ඒ කියන්නේ සති නිමිත්ත කියන්නේ ඒකයි. මම හුස්මට සිහිය තියාගෙන ඉන්න බලන්න. ඒක අපි දැන් ධර්මයක් දන්නේ නැති වුණත් උදව් වෙනවා අර දිගට යන එක නවත්ත ගන්න. මොකද ඒ නවත්ත ගැනීම අවශ්‍යයි. හිත අර දිගට පුරුද්ද හදාගත්ත ඒවා කඩන්න ඕනේ. එහෙම ඒ පුරුදු කඩන්න උදව් වෙන්නේ සතියයි සමාධියයි. සති සමාධි වැඩෙනකොට මොකද වෙන්නේ? නුවණින් බලන්න හැකියාව වැඩි වෙනවා. දැන් හිතට වෙලාව දෙනවා එතකොට. ප්‍රඥාව වඩන්න ඔන්න හිතට නිදහසක් වෙනවා. දුක අඩු වෙනවා අනිවාර්යයෙන්. අර දුක සකස් කිරීමනේ ටික ටික අඩු වෙන්නේ පංච උපාදානස්කන්ධ හදන එකනේ දැන් අපි මේ කඩන්නේ. නේද? හැම හිතක්ම පංච උපාදානස්කන්ධනේ. ජීවිතය වෙනවා නේද? ඒක ඉබේ වෙන්නේ නැහැ වීරකලේ නේද? උත්සාහ කරන්න. දැන් ඒකෙන් ඔන්න හිත එකඟ වෙනකොට මොකද වෙන්නේ? අර නිරාමිස ප්‍රීතිය එනවා. යාරක ඇලිලා හින්දානේ දිගට යන දැඩිව ග්‍රහණය කරපු හින්දානේ ඒකම හිත හිතාගෙන දැන් මේක අපි සති නිමිත්තෙන් මේක කඩන සිහිය ගේනවා ආයයි සිහිය පිහිටන තැන හරි එතකොට ඒක කරන්න පුරුදු වෙන්න ඕන දැන් Tamanට ගොඩාක් හොඳයි හිත දිහා බලා ඉන්න පුළුවන් නෑ ඒක එකපාරට බෑ තේ මට්ටමට ගන්න උදව් කරගන්න අපි පරිසරේ හදන්න ඕන අර හාමුදුරුවෝ කියවනේ පරිසරේ හදන්න කියලා ඔපරේෂන් එකට ගන්න කලින් ගොඩක් දේවල් කරනවා කියන්නේ නේද? ඈ එකපාරට ගිහින් ඔපරේට් කරන්නේ නැහෙනේ තියට එකට අරන් නේද? පිරිසිදු වෙන්න ඕන වෙන ලෙඩ නැති වෙන්න ඕන අරව මේවා ගොඩක් තියෙනවා නේද? ඒ වගේ අපිට මේ එකපාරටම හිතට සිහිය පිහිටනවා කියුවට ඕක කරන්න අමාරුයි. හරි? එහෙනම් අපි ඒකට පරිසරය හදන්න ඕනේ. ඒක තමයි මේ සැරින් සැරේ සිහිය පිහිටන්න පුරුදු කරන්න සමාධිය පිහිටන්න පුරුදු කරන්න. ඒ අතරේ තමයි මේ ධර්මයෙන් පටිච්ච සමුප්පාදි දැක්ම ඔතෙන්ට යෙදෙනකොට මේ අවබෝධ කරලා ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය පරිසරය හදන්න සති සමාධි නිතර සිහිය පිහිටන්න උත්සාහ කරන්න. මේක තමයි අවශ්‍යතාවය. වැදගත්. ධර්මයේ දැන ගැනීමම මදි පුරුදු ප්‍රායෝගිකව කරන එකත් වැදගත් ධර්මය දැක්මක් වැදගත් හරි ඒ ටික ඔක්කොම එකතු වෙනවා ඒතර තමන් නිතර මේ සාමාන්‍යයෙන් ඉන්න වෙලාවේ ආයේ සිහිය පිහිටන්න පුරුදු වෙන මේක ස්පියාගෙනම වෙන්න ඕනේ ස්පියාගෙන පුළුවන් ඇස්තරගෙන ඉන්න වෙලාවෙත් බලන්න මේ හිත දැන් මොකද කරන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්න අර පොඩි ළමෙක් ගැන හොයලා බලනවා වගේ සරින් සරේ බලනවා නේද? මෙයා මොකද කරන්නේ? ඒකේ හිත දිහත් බලන්න. දැන් මෙයා මොකද කරන්නේ? හැරෙන් සැරේ බලන්න. ඒකට පෙයි මෙන්න මොනවද හිත හිතන්නේ. නෑ නෑ. ඕක ඇති දැන් හිතුවා දැන්. ආයියා දැන් පාඩම් කරන්න එන්න කියනවා වගේ. ආ දැන් පොඩ්ඩක් හුස්ම දිහා බලන්න. දැන් පොඩ්ඩක් හුස්ම දිහා බලන්න. එහෙනම් එහෙම මතක් කර කර ගන්න. හරි. පැහැදිලිද කරන්න ඕනේ? හොඳයි.
දැන්
මෙහෙම බණ අහන එකක් දැන් ওই ටික අහගත්තේ නැත්නම් ওই ටික දන්නවද? බණ අහන එක වැදගත්. ඒ කියන්නේ ධර්මයක් අපිට නිකන් අවබෝධ වෙන්නේ නැහැ ඇහුවේ නැහැ. බුදු කෙනෙක් දේශනා කරපුවා අහලා අහලම තමයි දැනගන්නවා. මේ හින්දා බණ ඇසීම අනිවාර්යෙන් වැදගත්. ඒකයි දැන් අපිට වැඩන්නේ මේ දැන් බණ තියෙන කාලේදී ඉන්නේ නේද? අනාගතය ගැන කතා කරන්නේ ඒක දැන් ඉන්නේ. තියෙන අවබෝධ කරගන්නද? ධර්මේ කියා දෙන්න කෙනෙක් නැහැ. ඒක තමයි දැන් මේ බුදුදහම ඇහුවේ නැත්නම් අපි දන්නවද මේ හිතන එක මේ දුක කරස් වෙන්නේ කියලා? ඒවා තේරුම් ගන්න බෑ අපිට ඒ ශක්තිය නැහැ. ඒක බුදු කෙනෙක්ම අවබෝධ කරගෙන කියපු හින්දා තමයි අපිට අවස්ථාව තියෙන්නේ. ආ මේකම දෙයක් තියෙනවා නේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් නේ. හරි. ඉතින් ඒ බුද්ධෝත්පාද කාලේ ප්‍රයෝජනේ ගන්න බලන්න. ආ ඒවා නැති වෙන්න කලින්. ඒ පුළුවන්. ඒකට අවශ්‍ය පරිසරයේ හදන එක තමයි අපි සිහිය පිහිටන්න පුරුදු කරන අසරින් කරේ. සිහිය පිහිටන්න පුරුදු කරනකොට තරහ යන්නේ නැහැ ඊට පස්සේ. බලන්න සරින් සරේ බලන්න සති නිමිත්තට ගන්න. එකෙන් හුස්මට අවධානය ගන්න සරින් සරේ. බලන්න
තේරෙන්නේ
නැහැ. ඔව්. මේ බලන්න හිත දිනු වෙනවා. හරි? ඒකයි මේ සිහිය පුරුදු කරන්නේ. ඒ කියන්නේ අපි බලා ඉන්න පුළුවන් හැකියාව දිනු කරනවා. හරි? සතියයි සමාධියයි දිනු කරනවා. ඉතින් මේ පටිච්ච සමුප්පාදේ එක එක පැති වලින් දකින්න පුළුවන් දකින්න ඕනත් ඒක. මොන දේ කතා කළත් ඔය පටිච්ච සමුප්පන්න බවමයි මේ කතා කරන්නේ. ඒකත් තේරුම් ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියන්නේ පටිච්ච සමුප්පාදය. වෙන එකක් නෙවෙයි. ඈ චතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්ච සමුප්පාදය. දැන් පෙන්වන්නේ නේ. ඈ හේතුඵල කිව්වත් පටිච්ච සමුප්පාදය. පංච උපාදානස්කන්ධ කිව්වත් මේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න බවක් තියෙන එක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න හිත විවේක වෙනවා. හිත විවේක වෙන්න අර කතාව හදාගෙන ওই යන එක අඩු කරන්නේ. නේද? ඒකේ කාරණුන් පස්සේ දිගින් දිගට යන එක අඩු කරන්නේ. ඒකට උපක්‍රමයේ තමයි සිහිය පිහිටන්න ඕන. සතියයි සමාධිය. ওই දෙක දෙන්න කරන්න. සරින් සරේ ඒ භාවනා අරමුණකට හිත යොමු කරන්න. නැත්නම් මේ දැනෙන දේවල් වලට සරින් සරේ අවධානය ගන්න. ඒ විදිහට තමයි අපිට සිහිය වඩන්න පුළුවන්. හොඳයි මේ කාලය තුල අපි කුසල් සංවාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්මාව බොහෝ දේකින්සම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වලවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අසනීපයක් සතුරු පද්‍රවයක් ග්‍රහඵලයක් මොනවාහරි කරදරයක් බාධකයක් වෙන්න තියෙනවා නම් ඒ සැනගෙන්ම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරන්ති. මළගිය කෙනෙක් වින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්ති ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හුතු ඥාතේයෝ. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හුතු ඥාතේයෝ. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛිතා හුතු ඥාතේයෝ. මේ රස කරගත්තු පින් වල බලෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ මාර්ගයෙන් යුතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. මා මේ බාල සමාදම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න සතන් සමාදමෝ හෝතු. මේ පින් හේතු වාසනාවෙන්. ඉමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිබ්බාන තත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිබ්බාන තත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා අඤ්ඤාය පස්සති අකනිමිද්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා අඤ්ඤාය පස්සති අකනිමිද්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා අඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාමුච්චතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛාමුච්චතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ මුච්ඡතු සාදු සාදු සාදු.